දැන් පටිච්ච සමුප්පාදේ ඉතින් එක එක මට්ටමට දකින්න පුළුවන්. හේතුඵල සම්බන්ධය. ඒක හේතුඵල ධමයේ පටිච්ච සමුප්පාදේ සමහර වෙලාවට පොඩි වෙනසක් තියෙනවා. හේතුන් නිසාම ඵලයක් හට ගන්නවා කියන එක තමයි හේතුඵල සම්බන්ධය. තව ඕනම දෙයක් හේතුන් නිසාමයි හටගන්නේ. හේතුවක් නැතුව හටගන්න දේවල් නැහැ. තව විදිහකින් මේ ලෝකේ යම් කිසි දෙයක් ගැන දන්නවා නම් ඒ හැම එකක්ම හේතු ප්‍රත්‍යයන්ගෙන්මයි හටගන්නේ. ප්‍රත්‍ය කියන්නේ මොනවද? ආධාර වෙන, උපකාර වෙන දේවල් වලට අපි ප්‍රත්‍ය කියනවා. ගොඩාක් ආධාර වෙන. දැන් අපි එකක් ගැන කතා කළාට සමහර විට තව හේතු ගොඩක් තියෙනවා ඒකට උදව් වෙන. ඈ ප්‍රත්‍ය ධර්ම. හේතුව කියලා කියන්නේ අපි ඒ වයින් අපිට මූලිකම වෙන දෙයක් තියෙනවා ප්‍රධානව ගන්න ප්‍රත්‍යතරින. මේක නැතුවම බෑ. මේක තමයි කියන එක නිකන් ඒකට ටිකක් වැඩිපුර බරක් දීලා උකට හේතුව කියනවා. දැන් ඇහැයි රූපයි නිසා විඥානය හට ගන්නවා කියලා අහලා තියෙනවා. චක්කුංච පටිච්ච රූපේච උපද්දති චක්කු විඥාන. චක්කුංච පටිච්ච රූපේච. මොකද එතන පටිච්ච කියන්නේ? ඇසයි රූපයි නිසා කියන අර්ථයයි පටිච්ච කියන්නේ. පටිච්ච කියන්නේ ගැටෙනවා කියන එක නෙමෙයි. එහෙමත් සමහර විට හිතන්න පුළුවන් ඇහැයි රූපේ ගැටෙන හින්දා විඥානේ පාර වෙනවා. එහෙම නෙමෙයි. පටිච්ච කියන්නේ එතන නිසා කියන උදව් වෙන ප්‍රත්‍ය වෙන පටිච්ච කියන්නේ. දැන් පටිච්ච සමුප්පාද කියනකොට හිතා ගන්න පටිච්ච කියන්නේ හේතු වෙනවා. ඈ ප්‍රත්‍ය වෙනවා උදව් වෙනවා කියන අර්ථයෙන් පටිච්ච. එතකොට ඇහැයි රූපයි නිසා චක්කු විඥාණය උපදිනවා. චක්කුංච පටිච්ච රූපේච. රූපේ කියනකොට බහුවචන. චක්කුං කියනකොට ඇහැ ඒක වචනයි. රූපේ කියනකොට බහුවචන අර්ථයක් තියෙනවා. ඒකයි මම කියන්නේ සයි රූපයි නිසා හේතුවෙන් උපජ්ජති උපදීනෝ. මොකද්ද උපදීනේ? චක්කු විඥාන. ඊට බලන්න සයි රූපයි නිසා චක්කු විඥානේ උපදීනවා, පහළ වෙනවා, හට ගන්නවා. ඒකට පටිච්ච කියන එකයි උපජ්ජති කියන එකයි දෙකම තියෙනවා. ඒකට පටිච්චයි උපජ්ජති එකතු වුණහම පටිච්ච සමුප්පන්න. මේ පටිච්ච සමුප්පන්න හේතු නිසා උපදීන. ඒකට විඥානයේ තියෙන එක දැන් ඔයයි තව සම්බන්ධයක් තියෙනවා. මේ ඵලය හේතුන්ට අයිති නැහැ. ඒකට දැන් චක්කු විඥානය කියන එක ඇහැට අයිතිත් නැහැ. ඒ රූපවලට අයිති නැහැ. ඒවා නැතුව හටගන්නේ නැහැ. හටගන්න දේ හේතු එකක්වත් නෙවෙයි. අපි ගිනි පෙට්ටියේ ගිනි කූරක් ගැහුවොත් මොකද්ද උපදින්නේ? ගිනි දැල්ල නේද? ගිනි පෙට්ටියේ ගිනි කූර ගැහුවාම ගිනි දැල්ල උපදිනවා. දැන් ගිනි දැල්ල අයිති කාටද? ගිනි කූරටද ගිනි පෙට්ටියටද? ගිනි පෙට්ටියේ තිබුණ එකක්ද ගිනි දැල්ල? නැහැ. ගිනි කූරේ තිබුණ එකක්ද ගිනි දැල්ල? නැහැ. ඔබ ගිනි පෙට්ටියේ ගිනි කූර වැදුම් නැත්නම් ගිනි දැල්ල හටගනීද? නැහැ. හේතුන්ගෙන් තොරව ඵලයක් නැහැ. ඵලය හේතුන්ට අයිති නැහැ. ඒ කියන්නේ ඵලය කියන්නේ හේතු නෙවෙයි. ගිනි දැල්ල කියන්නේ ගිනි කූරක් නෙවෙයි, ගිනි පෙට්ටියක් නෙවෙයි නේද? ගිනි පෙට්ටියයි ගිනි කූරයි කියන්නේ හේතු. ඒ වගේ හිතන්න ඇහැයි රූපයි කියන්නේ හේතු. ඇහැයි රූපයි නිසා උදව් කරගෙන ප්‍රත්‍ය කරගෙන උපදින ධර්මතාවය තමයි චක්කු විඤ්ඤාණය. ඒ චක්කු විඤ්ඤාණය කියලා මොකද්ද අදහස් කරන්නේ? විඤ්ඤාණය කියන්නේ මොකද්ද? විශේෂයෙන් කතා වුණේ නැහැ. දැනුවත් වෙන ගතිය, දැනගන්න ගතියට කියනවා. මොනවා හරි දැනගත්තා නම් ඒක විඤ්ඤාණය. විඤ්ඤාණයක් නැත්නම් දැනගන්න බෑ. දැනගන්න ගතිය විඤ්ඤාණය. අපි හිත කියලා කියන්නේ නේ. දැනගන්න ගතිය. ඒකට හිතේ විශේෂ අවස්ථාවක් තමයි ඔය විඤ්ඤාණය කියන්නේ. මේ විශේෂ අවස්ථාවක් මේ දැනගන්න ගතියේ මොකද්ද විශේෂයක් තියෙනවා? හා මොකද්ද විශේෂය? විඤ්ඤාණයෙන් දැනගන්නේ ඇත්ත ඇති හැටි නෙවෙයි. මායාවක් තමයි විඤ්ඤාණයෙන් පෙන්නන්නේ. විඤ්ඤාණය මායාකාරයකට උපමා කරනවා බුදුරජාණන් වහන්සේ නේද? මායූපමංච විඤ්ඤාණ. ඒකට දැනුවත් වීමක් වුණාට ඇත්ත ඇති හැටිම නෙමෙයි. ටිකක් මායාකාරී ස්වභාවයක් තමයි මේ මේකෙන් දැනුවත් කරන්නේ. විඤ්ඤාණ. විඤ්ඤාණ කීයක් තියනවද?
6.
දැනගන්න ගතිය කියන්නේ එකයි. හැබැයි මොන ආයතනයක් උදව් කරගෙනද මේ දැන ගැනීම වෙන්නේ? ඇහැ උදව් කරගෙන දැනගත්තා නම් ඔබට විශේෂණමක් දෙනවා චක්කු විඤ්ඤාණ. කන උදව් කරගෙන නම් දැනගත්තේ සෝත විඤ්ඤාණ. එහෙනම් කනට කාලියෙන් සෝත කියනවා. එතකොට කන උදව් කරගෙන ආපු දැනුවත් වීම හිම සෝත විඤ්ඤාණ. නාසය උදව් කරගෙන නම් ගහන විඤ්ඤාණ. දිව උදව් කරගෙන නම් දැනගත්තේ ජීවහා විඤ්ඤාණ. කය උදව් කරගෙන නම් මේ දැනුවත් වෙලා තියෙන්නේ කාය විඤ්ඤාණ. සක්මන් කරනකොට එහෙම කය උදව් කරගෙන නේද දැනගෙන තියෙන්නේ? කය නිසා තියෙන දැනීම නේද බල බල හිටියේ. ඒක කාය විඤ්ඤාණ. මනසෙන් නම් මොනව හරි දැනගෙන තියෙන්නේ මනෝ. එතකොට හය ආකාරයක් කිව්වට පොදු එකක්වත් එක ගතියක් දැනගන්න ගතිය. දැනගන්න ගතියට කියනවා විඥානය කියලා. පැහැදිලි නේද? හයක් කිව්වට බය වෙන්න එපා. කෙනෙක්ව දැනගත්තොත් හයම දැනගන්න. විඥානය කියන්නේ දැනගන්න ගතිය. හිත කියන්නේ අපි දැනුවත් වෙන ගතියකටනේ හිත කියන්නේ. නේද? මේ හිත දැනගන්නේ මොනවා ගැනද? දැනගන්නවා කියන්නේ මම දැනගන්න දෙයක්ත් තියෙන එක. දැනගන්නේ රූප ගැන. රූප කියලා පොදුවේ කියවහම මේ ලෝකෙට අයිති දෙය. ලෝකේ ගැනනේ දැනගන්නේ නේද? ලෝකේ ගැන නේද මොනවා හරි දැනගත්තා නම් දැනගෙන තියෙන්නේ. ඒ දැනගත්තු ඒවා එකතු කරලා තමයි අපි ලෝකේ කියලා කියන්නේ. නේද? නොදන්න දේවලුත් තියනවද ලෝකේ? තියනවද නැද්ද? දැනගත්තු දේවල් තමයි ලෝකේ අයිති. නොදන්න දේවලුත් තියෙනවා. හැබැයි නොදන්න බව දන්නවනේ. ඒක ගැන දන්නේ නැහැ කියලා දන්නවනේ. එතකොට ඒකත් දන්න දැනගත්තු දෙයක්. ඒකත් විඥාණයට අහුවෙලා. නොදන්න දෙයක් කියලා දැනගෙන ඉන්නේ. එතකොට නොදන්නවා කියලා දන්න දේවලුත් ලෝකේ. දන්නවා කියලා දන්න දේවලු ලෝකේ. දන්න දේවල් ඔක්කොම ලෝකේ. නේද? ඒක දැනගන්න පුළුවන් විඥාණයෙන් නම්. විඥාණයෙන් දැනගත්තු ඔක්කොම ලෝකේ නම්. හොඳට අහගන්න. දැනගන්න පුළුවන් මොකෙන්ද? විඤ්ඤාණ. එතකොට දැනගන්න දේවල් ඔක්කොටම තමයි අපි ලෝකේ කියලා කියන්නේ. නේද? විඤ්ඤාණයට අමතරව දැනගන්න විදිහක් තියෙනවද?
නැහැ.
මේ ලෝකයක් හැදිලා තියෙන්නේ ඔය විඤ්ඤාණ කීයකින්ද එතකොට? 6කින්. ඒ විඤ්ඤාණ 6 ආකාරයෙන් තියෙන්නේ. මේ ආයතන 6න් විතරයි විඤ්ඤාණයක් හටගන්න පුළුවන්. වෙන විදිහක් නැහැ නේද? එහෙනම් සියල්ල කියන්නේ ඔක්කොම කියන්නේ ඔය ආයතන 6න් දැනගත්තු දේ. නේද? එහෙනම් බුදුරජාණන් වහන්සේ දේශනා කරන සබ්බ සූත්‍රය සියල්ල. සබ්බ කියන්නේ සියල්ල පාළියෙන්. සබ්බ කියන්නේ සියල්ලට ඔක්කොම. ඔක්කොම අයිති කරලා දේශනාවක් බුදුහාමුදුරු දේශනා කරනවා. මේ ඔක්කොම කියන්නේ සියල්ල කියන්නේ මෙච්චරයි. මොනවාද? ඇහැයි රූපයි. කනයි ශබ්දයි. නාසයයි ගන්ධයයි. දිවයි රසයි. කයයි ස්පර්ශයයි. මනයි ධම්මයි. ඔය ටික තමයි සියල්ල. ඔයිට අමතරව මොනවා හරි තියෙනවා කියලා කෙනෙක් කියනවා නම් ඒක නිකන් වචන මාත්‍රයක් විතරයි. ඒ කියන්නේ අර්ථයක් නැහැ. කියන්න පුළුවන් නේද අපිට? මොන දෙයක් නේද? කිව්වට ඒකට තේරුමක් නැහැ. සියල්ල කිව්වහන් ඔය කියපු 12ට ඔක්කොම අහුවෙලා. මොනවාද 12? ඇහැයි රූපයි. කනයි ශබ්දයි. නාසයයි ගන්ධයයි. දිවයි රසයි. කයයි ස්පර්ශයයි. පොට්ටක්ක කියලා කියන්නේ නැහැ. ඊළඟට මනයි ධම්මයි. 12ක් කිව්වා නේද? ආයතන 6 2 2 කිව්වනේ. ආයතනී අරමුණ නේද? ඇහැයි රූපේ, කනයි ශබ්දේ, නාසයයි ගන්ධේ, දිවයි රසයි, කයයි ස්පර්ශයයි, මනයි ධම්මයි. 12. ඔය 12 තමයි සියල්ල. පිළිගන්නවද ඒක? ඊට වඩා දෙයක් තියනවා නම් කියන්න බය නැතුව ඒකට ඒක හොයලා බලන්න පුළුවන්. ඊට වඩා දැනගත්ත දෙයක් තියනවා නම් ඒක හොයලා බලන්න. බුදුදහම කියන්නේ හොයන්න කියන එක. කිව්ව කලියට පිළිගන්න නෙවෙයි. ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කරන සියල්ල කියන්නේ ඔය 12. ප්‍රඥාප්ති ප්‍රඥාප්ති කියන්නේ මට තේරෙන්නේ නැහැ. ධම්මවල ඉත තමයි ප්‍රඥාප්ති කියන්නේ මොකද්ද කියන එකෙන් පටන් ගන්න. වචන ගොඩක් නෙමෙයි කියන්නේ ප්‍රඥාප්තියට උදාහරණයක් කියන්නේ. බෝතලිය. බෝතලිය. මේ ප්‍රඥාප්තියක් තියෙනවා මෙතන. තියෙනවද? මේ මොකද්ද? බෝතලයක් නේද? වතුර බෝතලයක්. නේද? මොන ඔකට කියනවා ප්‍රඥාප්තියක් කියලා. ඒ ප්‍රඥාප්තියක් කියන්නේ නැහැ. සම්මුතියෙන් දාපු නම. දැන් මෙතන බෝතලයක් නැද්ද? ඉතින් මේ මම ඇහුවේ මෙතන බෝතලයක් නැද්ද? බෝතලයක් තියනවා කියලා දැනගත්තාද? නැහැ. මෙතන බෝතලයක් තියනවා කියලා හිතුණාද? බය උත්තර දෙන්න. හොම්බේ තමන් ඉන්න තැනින් පටන් ගන්නවා. බෝතලයක් තියනවා කියලා දන්නවා නේද? වතුර බෝතලයක් තියනවා. දැන් ඒක මතක තියාගන්න ලෝකෙට ආйти දැක්. ලෝකෙට ආйти ඕන කෙනෙක්ගෙන් අහුවොත්. මෙතන බෝතලයක් තියනවාද කියලා ඌ කියයි නේද? ඈ?
සම්මතිය.
හරි. සම්මත ලෝකේ තියනවා බෝතලයක්. එහෙනම් අපිට බෝතලයක් දකින්න පුළුවන් අත්දකින්න පුළුවන් අත්දකින්න නම් මොන වෙන්ද අත්දකින්න ඕන ආයතන 6න් එකකින් මේ සියල්ල කියලා කිව්වේ ආයතන 6නේ විඥානයක් ඇති වෙන්නේ ආයතන හයෙන් එක තියෙන්නේ දැනගන්න පුළුවන්. ඒතර මේක දැනගත්තේ මොන ආයතනින්ද? ඇහෙන් දැකලා නේද දැනගත්තේ? කාගේ හරි ඇස් පේන්නේ නැත්නම් කියයිද මෙතන බෝතලයක් තියෙනවා කියන්නේ? ඇස් පේන අයට විතරයි බෝතලේ තියෙනවා කියලා ඔය ඇතින් ඉඳන් කියන්න පුළුවන්. ඇස් පේන අයට විතරයි නේද? ඔව් දැන් බෝතලේ නැහැ කියපු අයගේ ඇස් පේන්නේ නැහැ. මම හිතන්නේ නැහැ. සෑ කියන ලෝකෙත් නැහැ. මෙතන බෝතලයක් තියනවද? දැන් ඇස් පේන අය ඉන්නවා ටිකක්. බෝතලයක් තියෙනවා. ඇයි තියෙනවා කියන්නේ? ඇහැට පේන නිසා නේද? ඒකට ඇහැට පේන නිසා අන්න බෝතලයක් තියෙනවා. ඒකට දැන් ඕක කියන්නේ මොකක් හින්දාද? පේන. ඔව් දැන් විඥාණය දැනගත්තේ ඇහෙන් හදලා දුන්නානේ චක්කු විඥාණය. ඒකෙන් දැනගත්තා මේ ඇහැට අර එළියේ තියෙන රූපේ පේනවා කියලා. නේද? ඔන්න ඔක තමයි විඥානේ වැඩේ. විඥාණයෙන් දැනුවත් කරනවා. දැනුවත් කළා දැන් ඇහැට පේන රූපයක් තියෙනවා. නේද? ඇහැ දන්නවද ඔකට බෝතලේ තියෙනවා කියලා? මීට කලින් බෝතලේ කියන වචනේ අහලා නැති අපි ගමු පොඩි දරුවෙක් කියලා. නැත්නම් හිටියොත් එයාටත් පේනවා ඕක නේද? ඒකට චක්කු විඥාණයෙන් එයාට කියන මට්ටම තමයි අන්න මොකද්දෝ දෙයක් තියෙනවා තමයි. ඇහැට අරමුණු වෙන. නේද? අනිත් ඒවට වඩා වෙනස් මොකද්ද ස්වභාවයක් කියන්නේ. නේද? ඒකට තාම දැන් උගන්නලා නැහැ. ඕකට කියන්නේ බෝතලේ කියලා. එහෙනම් එයාට කියන්න බෑ බෝතලයක් තියෙනවා කියලා.
මනස දේන වෙලාව.
එයාට කියන්න පුළුවන් අන්න මොකද්දෝ පේන. අරහේ මොකද්දෝ දෙයක් තියෙනවා. නේද? ඔන්න ඔය ගතියට කියනවා චක්කු විඥානය කියලා. එහෙන් දැනගන්න රූපයක් එළියේ තියෙනවා. එහෙන් අරමුණු කරන්න පුළුවන් රූපයක් එළියේ තියෙනවා. නේද? දැන් අපිත් ඉස්සෙල්ලා කරන්නේ ඕක තමයි. එහෙන් ඇහෙන් දකිනවා කියන්නේ ඇහෙන් දැනගන්න රූපයක් අන්නාරෙදි තියෙනවා. ඒකට බෝතලේ කියන්න තව මොනවද ඕක ටිකක් එකතු කරන්න ඕන නේද? කලින් ඉගෙනගත්තු පෙර අත්දැකපු දෙයක් ඔය පේන දෙයට සම්බන්ධ කරන්න ඕන නේද? ඕකට කියන්නේ බෝතලේ කියන්නේ. ඒක පෙර අත්දැකීමක් නෙමෙයි. දැන් චක්කු විඤ්ඤාණයෙන් දැනගන්න එකට අමතරව අපේ අත්දැකීමකුත් ඔතෙන්ට එකතු කරනවා නේද? පෙර අත්දැකීම. පෙර ඇසුරු කරපු දේකුත් එකතු කරනවා. දැන් පේන එකට පෙර ඇසුරු කරපු දේකුත් එකතු කරලා අලුත් හිතක් හදනවා. ඒ ටික එකතු කරලා සම්බන්ධ කරලා අලුත් හිතක් හදනවා. ඒකට තමයි බෝතලයක් කියලා දැනගන්න. නේද? ඒකට බෝතලයක් නැත්නම් වතුර බෝතලයක් කියන මට්ටම එනකොට ඇහෙන් දකින ස්වභාවය විතරද? එකක් තව අඩු වැඩිය දාලා තියෙනවා නේ. මොනවා හරි දැන් එළවලුගක් කඩෙන් ගෙනාපු ගාමම කන්න බෑනේ. මොකට අඩු වැඩිය දාලා උයන්නවා. නේද? අරෝමේ ගෙදර තියෙන ඒවා පොඩ පොඩ දාලා ඔක සකස් කරනවා. නේද? ඔව් ඒකත් ඒ දාපු අඩු වැඩිය. ඇහැට පේන එකට අපි කලින් දැනගෙන තියෙන ටික සම්බන්ධ කරනවා නේද? එකතු කරගෙන තියෙන ටික. දැන් කඩෙන් ගෙනාවේ එළවලුක විතරයි නේද? ඒක එහෙමම කන්න බෑනේ. දැන් අඩු වැඩිය දාලා gedara තියෙන ඒවායින් තමයි දාන්න ඕනේ. තාල්ලපු gedarක දුවන්න වෙනවනේ මේව නැහැ කියලා අරන් එන්නේ. එහෙම බෑ නේද? තියෙන ජාති ටික දාලා අලුතෙන් දෙයක් හදනවා. දැන් උයුවට පස්සේ තියෙන්නේ කඩෙන් ගෙනාපු දේද නෑ, අලුත් දෙයක් තියෙනවා. හ්ම්. ඔතන චක්කු විඥාණයෙන් දැනගත්තේ අන්න කඩෙන් ගෙනාපු දේ වගේ. ඒක කන්න බෑ. අන්න නම් මොකද කරන්න ඕන? තව ඔකට එකතු කරන්න ඕන. එකතු කරන ටික කොහෙද තියෙන්නේ? තමන්ගේ ගෙදර. කලින් එකතු කරගත්තු ටික. ඒ ටික තමයි මනසෙන් ඇදලා අරන් මේකට සම්බන්ධ කරලා අලුත් දෙයක් හදනවා. දැන් සම්බන්ධ වුණාම ඒක වෙනස් දෙයක් වෙනවා. වෙනස් දෙයක් සකස් කරනවා.
නමක් දෙනවා.
නම් සකස් කරපු දෙයට ඕනනම් නමකුත් දෙන්න පුළුවන්. ඉස්සෙල්ලා සකස් කරන්න එක. සකස් කරපු දෙය අරටින් ගෙනාපු දෙය නෙවෙයි. තේරෙනවද? ඒක චක්කු විඥාණයෙන් අරන් දීපු දෙය නෙමෙයි මනසෙන් සකස් කළාට පස්සේ. දැන් චක්කු විඥාණයට අරමුණු වෙන්නේ වර්ණ සටහනක් විතරයි නේද? ඔය බෙරක් ගහනවා එහෙනම් නේද? හැට ගන්න පුළුවන්ද ඒක? ඒක ගත්තේ මොකෙන්ද? කණෙන්. කණෙන් කරන වැඩේ ඇහෙන් කරන්න බෑ. එතකොට ඇහැට පුළුවන් වර්ණ ගන්න විතරයි. කනට පුළුවන් ශබ්ද සටහන් ගන්න. කනට පුළුවන්ද මේ බෝතලේ දකින්න?
බෑ.
කනට පුළුවන් බෙර ශබ්දය අහන්න. ශබ්දය අහන්න පුළුවන්. ඇහෙන් කරපු වැඩේ කරන්න බෑ. ඇහැට පුළුවන් මේකේ බෝතලේ වර්ණ සටහන දකින්න පුළුවන්. ශබ්දය අහන්න පුළුවන්ද? බෑ. එතකොට දැන් එක එක කඩේ අපි එක එක දේවල් තියෙන්නේ නේද? ඒකේ තියෙන දේවල්. එතකොට ඒ වර්ණ සටහන් අරන් දෙන එක විතරයි අපේ චක්කු විඤ්ඤාණයට පුළුවන්. ඇහැ නිසා උපදින එක. හරිද? වර්ණ සටහන තමයි මම දැන් ගෙනාපු එළවලු. ඕක නිකම්ම කන්න බෑනේ. අඩු ගැඩිය දාලා සකස් කරන්න ඕන. අඩු ගැඩිය තියෙන්නේ තමන්ගේ ගෙදර. කලින් එකතු කරගත්තු ටික මනසෙන් ඇදලා ගන්නවා නේ. ඒ ටික දාලා අරකට සම්බන්ධ කරලා වුණ හදනවා. ඔය සටහනෙන් පෙන්නේ ඔබට කියන්නේ බෝතලය, වතුර බෝතලය. ඔන්න ඉන්න වර්ණ සටහන බෝතලයට අදාළ වර්ණ සටහන තමයි හැරන් දුන්නේ. ඔබට පරණ අද්දැකීම් ටික දාලා ඔන්න දැන් ඔක වතුර බෝතලය. වතුර බෝතලයක් කියනකොට ඒකේ අදහස් පිළ ඔක්කොම තියෙනවා. ඔක ඇතුලේ තියෙන වතුර ඌව බොන්න පුළුවන් අරව මේවා නේද? සීරම දේවල් ටිකත් එක තමයි මේ සකස් කරන්නේ. ඒක තමයි අඩු ගැඩිය දාන්නේ. ඈ? ඒකට ඒ හිතේ ඇති වුණ අදහස් නැත්තම් චේතනා කියලා අපිට කියනවා. චේතනා. චේතනා ටිකෙන් සකස් කරනවා. ඒ සකස් කරන ඒවට නමක් දෙනවා කර්ම. කර්ම. බෝතලයක් සකස් කළාද කර්මයක් සකස් කළාද? බෝතලයක් සකස් කළා කියන තමයි අපි ගුරුතු වෙලා ඉන්නේ නැහැ. මේ එළියේ තියෙන බෝතලේ වතුර බෝතලයක් අතන තියෙනවා කියනකොට දැන් ලොකු සකස් කිරීමක් කරලා. මේ පුණ්‍යාවීරණ තුල අපුණ්‍යාවීරණ කියන්නේ බෝතලේ එක දැන් බෝතලේ දැක්කහම ඊළඟට හිතනවා සමාත් වතුර බෝතලයක් පූජා කරන්න. නැත්තම් ওই බෝතලේ හොරකම් කරගෙන යනවා. ඒක එකම හිතන්න පුළුවන් නේද? ඔව් ඒක බොන්න පුළුවන් කියලා තණ්හාවෙන් හිතන්නත් පුළුවන්. නෑ මේක මට කාට හරි බොන්න දෙන්න පුළුවන් අර තිබහ ඉන්න කෙනෙකුට. එහෙමත් හිතන්න පුළුවන් නේද? පින් පැත්තෙන් හිතන්නත් පුළුවන්, පව් පැත්තෙන් හිතන්නත්
පුළුවන්.
කර්ම කර්ම. මොනවා උදව් වුණත් ඔය චේතනාවෙන් කරපු කර්ම. සකස් කරපු දේවා. ඔයාලා ටිකක් ගැඹුරෙන් කියනවා ජවන් සිත් කියලා කියනවා. අභිධර්මයෙන් දන්නවා. ඇහෙන් දැකපු මට්ටම කර්මයක් බවට පත් කරලා සකස් කිරීමක් කරලා චේතන එතකොට ඇහෙන් දැක්කේ මොකද්ද? වර්ණ සටහනක් විතරයි නේද? ඇහැට පුළුවන් වර්ණ සටහනක් අරන් දෙන්න විතරයි. මේ ඇහැ ඇතුලේ හදන්න පුළුවන් වර්ණ වලින් චිත්‍රයක් සටහනක් සටහන් මාත්‍රයක් විතර ප්‍රතිබිම්බයක් විතර නේද? චක්කු විඤ්ඤාණේ තරමුණු වෙන්නේ ඇත්තටම වර්ණයක් විතරයි. හැබැයි එකෙන් හිත දැනගන්නේ වර්ණයක් විතරයි නේද? ඇහැ නිසා පහළ වෙන සිත.
වර්ණය හැඩය දෙකම වැටෙන්න ඕනේ.
හැඩය කියන්නේ වර්ණයට තව ටිකක් අඩු වැඩිය දානවා. ඒ වර්ණයට ඇත්තට තියලා තියෙන ස්වභාවයට හැඩය කියලා තෝරන්න කියන්න පුළුවන්. ඒකට දකින්න වර්ණේ නේ. වර්ණ ගතිය තමයි දකින්න. ඈ වර්ණේ සීමාවට අපි කියන හැඩය කියලා. හැඩය නෙමෙයි දකින්නේ වර්ණේ දකින්න. වර්ණේ පෙනුනේ නැත්නම් හැඩයක් වෙයි. වර්ණයෙන් කරගන්න බැයි නම් හැඩයක් වෙයි නෑ. වර්ණයක් පෙන්වන හිඳයි ඒකට හැඩයක් දාන්න පුළුවන් නේද? සීමාවක් දාන්න. දැන් නිල් අහස පැතිරිලා තියෙනකොට උක බැලුවොත් හැඩයක් තියෙන්නේ නෑ. මේක මොකක් හරි වෙන කුරුල්ලෙක් පියෑඹුවොත් එහෙනම් අන්නේ ඒකට ඒ අමුතු වර්ණයක් නේ. ඒ වර්ණයට ඕනනම් හැඩයක් දාගන්න පුළුවන්. ඒක පේන්නේ වර්ණය. හරි. ඇහැට පුළුවන් වර්ණ සටහනක් පෙන්වන්න විතරයි. කනට පුළුවන් ශබ්ද සටහනක් අරන් දෙන්න විතරයි. නේද? ඔන්න විඥානයේ මූලික මට්ටම. චක්කු විඥානයේ පුළුවන් ඇහැට විඤ්ඤාණය වුන් කියලා. ඒ කියන්නේ ඇහැට ගන්න පුළුවන් මේ වර්ණ ස්වභාවය දැනගන්න විතරමයි චක්කු විඤ්ඤාණයට පුළුවන්කම තියෙන්නේ දැනගන්න ගැතියි. කන නිසා උපදින විඤ්ඤාණයට හැකියාව තියෙන්නේ ඒකට අදාළ ශබ්ද සංඥාවක්, ශබ්ද සටහන් මාත්‍රයක් දැනගන්න විතරම. තේරුණා? ඒ වගේ අනිත් ආයතන අයම හිතාගන්න. නාසයට පුළුවන් මේ ගන්ධයට අදාළ යම්කිසි සටහන් මාත්‍රයක් දැනගැනීම විතරමයි. හරි? විඤ්ඤාය වෙලා තියෙන්නේ මේ මට්ටම විතරයි ඇත්තටම. විඤ්ඤාණයෙන් දැනගන්න පුළුවන් ඇත්ත ඇති කියලා. හැබැයි විඤ්ඤාණය අපිව දැනුවත් කරන්නේ යාට කරන්න පුළුවන් වැඩේ විතරක් නෙමෙයි. අපේ හරි පුරුදුයි නේද? පොඩි දෙයක් දැකලා අර ලොකු කරලා කියන්න කන්දද කෙන්ද කන්ද කරනවා නේද? දකින්නේ කෙන්ද ඒ උඩට කන්දක් කරලා තමයි කියන්නේ. ඔව්. ස්පර්ශයක් නිසාමයි විඥානේ පහළ වෙන්නේ. ඒ කියන්නේ විඥානේ පහළ වුණා කියන්නේ ස්පර්ශයක් වුණා. තව විදියට කියුවොත්. ඇහි ස්පර්ශය කියන්නේ විඥානේ ඇයි රූපයයි. තුන තින්න සංගති පස්සෝ කියනවා. ඇහි රූපෙයි විඥානේ කියන තුන පහළ වුණා නම් පස්සේ මොකටද හේතුව? මේ ජාති තුන හටගත්තනම් ඔකට කියන ස්පර්ශයක්. නෑ ස්පර්ශයේ ඵලයක් වෙලා මේ තුන හටගන්නේ. ඒකට හේතු තමයි මේ හොයන්නේ. ඇහැයි රූපෙයි චක්කු විඥානේ. අර තුන එකතු වුණා නම් ඔකට කියනවා පස්සේ කියලා. පින්නම් සංගති පස්සෝ. දැන් විඥානය කියන එක. දැන් ආයතනේ විඥානය අප තමයි මූලික විඥානය නේද? ඒ විඥානෙට කර්මයක් කියලා කිව්වේ නැහැ. ඒක ගැන හිතපු එකට තමයි කර්මයක් කියලා කිව්වේ නේද? අන්ති කඩෙන් ගෙනාවු එළවලු එක කන්න බෑ. මේ සකස් කරන්න. මේ සකස් කරන්නේ මනස. අඩු වැඩිය දාන්න පෙර අධ්‍යක්ෂින් ටික දාන්නේ ඔකට. ඒක කරන්නේ මනස. මනෝ විඤ්ඤාණ. චක්කු විඤ්ඤාණ නෙමෙයි. ඇහෙන් ගත්ත ඔව්. ඇහෙන් දකින මට්ටම නැත්තම් චක්කු විඤ්ඤාණ මට්ටමට කියන්නේ විපාකයක් කියලා. ඒක කර්මයක් නෙමෙයි. විපාකයක් කියන්නේ එයා කලින් එකක විපාකයක් වෙනවා. එයා ආයි ඉස්සරහට යෑම නැහැ. ආපහු විපාකයක් දෙන්න හැකියාවක් නැහැ. මං කියේ දැන් පොතක් ගත්තාම ඒ කර්මය ඉවරයි. පරණ කුසල කර්ම ඉවරයි. දැන් පොත ගත්තා. නෑ ආයි පොත් හම්බ වෙන්නේ නැහැ ඒ කර්මෙට. ඒක දැන් ආයි බලා ඉන්න එපා පොත් හම්බ වෙයි කියලා. පොත් උන්නම් තව අලුත් කර්ම කරන්න ඕන. ඔව් පොත ගෙනාවේ නැත්තම් ඉතින් නව කර්මයේ අකුසල් වෙනවා. ගෙනාවොත් කුසල්. තව හම්බ වෙයි. එතකොට දැන් චක්කු විඥාන මට්ටම ඇහැට ඔහොම දකින්න හම්බ වුනේ පෙර පෙර කර්මයක්. ඒක හැබැයි වර්ණ සටහනක් දකින්නවා විතරයි. ඒකට බෑ ආයේ හැත් උපද්දවන්න. ඇයි ඒක විපාක. නේද? දැන් ඕක ගැන හිතන එක අලුත් කර්මයක්. දැන් මේකේ අන්න දැන් බෝතලේට අදාළ වර්ණ සටහනක් ඇහෙන් අරන් දෙන එකනේ පළවෙනි එක. ඇහැ පේනවා කියන්නේ. නේද? මේකට අදාළ වර්ණ සටහන අරන් දුන්නා. ඒක විපාක මට්ටමක්. ඒකේ කිසිම වරදක් නැහැ. ඒක හරි අහිංසකයි. චක්කු විඥාන මට්ටම හරිම අහිංසකයි. හරි? එයාට බෑ අපිව සසරේ ගෙනියන්න. එහෙම නැත්නම් විපාකයක් දෙන්න බෑ. විපාකයක් දෙන මට්ටමට ගේන්නේ. ඒක තමයි මම කියන්නේ අර කඩෙන් ගෙන ආපු විල ඔළුව ඒක මුකුත් ඒක නැහැ. ඒක සකස් කරලා හදට උයලා මේසෙට දැම්මොත් තමයි ඔන්න කන්න පුළුවන්. කර්මය විපාක දෙන කර්මයක් බවට පත් කරන්නේ එතකොට මනස සකස් කරන. ඒක තමයි එතකොට නව කර්ම වෙන්නේ අලුත් කර්ම. අලුත් කර්ම කියන්නේ ඒකට විපාක තියනවා කියන්නේ අපිට සසරේ ගෙනියන්න පුළුවන්. නේද? එතකොට ඔන්න මූලික විඥාන මට්ටම කර්මයක්ද විපාකයක්ද? විපාකයක් විතරයි. ඒ කියන්නේ ඇහෙන් දකිනවා නැත්නම් කනෙන් අහනවා නාසයෙන් ගඳ සුවඳ දැනෙන මට්ටම. දැනෙන මට්ටම කියනකොට මතක තියාගන්න අර ඡායා මට්ටම. හරි? ඡායා මට්ටම. දැන් ඇහැට අරන් දෙන්නේ ඡායා මට්ටමක් විතරයි. තේරෙනවද ඒක? දැන් ඔන්න වතුරේ ඡායාවක් වැටිලා තියෙනවා කියන ගහක නේද? නෑ අපිට වතුර දිහා බලුවම ගහක් පේනවා කියන ඡායාවක් නේ තියෙන්නේ. දැන් ඒ පේන ගහ අල්ලන්න ගියොත් ගහක් අහුවෙයි නෑ නේද? අපි හිතමු මලක ඡායාවක් කියලා වැටිලා තියෙනවා නේද? ඒ මල කඩා ගන්න ගියොත් අහුවෙයිද? වතුර තමයි අහුවෙන්නේ. එහෙන් දකිනවා කියන්නේ නොයේ ඡායා මට්ටම. ඒක එතකොට අතින් අල්ලන්න බෑ. මේ මලේ සුවඳ බලන්න ගියොත් සුවඳක් දැනෙයිද? නෑ. වතුර පල් වෙලා නම් පල් ගඳ දැනෙනවා මිස මලේ සුවඳක් දැනෙයිද? නෑ. ඒ වතුර වතුර වලේ තියෙන මොනවා හරි මඩ ගඳක් තියෙනවා නම් ඕක දැනේ නේද? දකින දෙයට අදාළ සුගතක් දැනේද? නෑ. ඈ අපි හිතමු මේ මලේ රස බලන්න ගියොත් එහෙම රසක් දැනේද? නෑ. අර වතුරටයි තියෙන මොනවා හරි රසක් තිබුණොත් ඕක දැනෙනවා මිස මලට අදාළ රසක් දැනෙන්නේ නෑ නේද? බලන්න ගඳ සුවඳක් දැනෙන්නෙත් නෑ මලට අදාළ. ඈ රසක් දැනෙන්නෙත් නෑ අල්ලන්න ගියොත් අහුවෙන්නෙත් නෑ. ඈ ඒකට අදාළ සද්දයක් අහන්න ගියොත් ඒත් ඇහෙයිද? නෑ. අර වතුරේ මොකක් හරි සද්දයක් වෙනවා නම් ඕක ඇහෙනා මිස නේද? මලට අදාළ සද්දයක් ඇහෙන්න බෑ. දැන් තේරුම් ගන්න ඔන්න ඔය මට්ටමක් තමයි මේ චක්කු විඤ්ඤාණයෙන් දකින මට්ටම කියන එක. අර වතුරේ තියෙන ඡායාව දැනගත්තා වගේ. ඒක වෙන කිසිම ආයතනකින් අත්දකින්න බෑ. මේ ඇහෙන් දකින මට්ටම කණෙන් අත්දකින්න බෑ, නාසයෙන් අත්දකින්න බෑ, දිවෙන් අත්දකින්න බෑ, කයින් අත්දකින්න බෑ. පැහැදිලි නේද? ඒකයි ඒ විපාකේ අදාළ ඇහැට විතරයි. ඇහෙන් පෙන්නුම් කරන මට්ටමක් විතරයි ඒ විපාකේ කියන්නේ. නේද? දැන් මේ බෝතලේට අදාළ සටහන දකින්නවනේ ඇහි. ඒක එතකොට විපාක මට්ටමක්. නේද? දැන් මේ පොත පේනවද? ඔය පේන මට්ටම විපාක මට්ටම. දැන් බෝතලේ පෙනුන එකයි පොත පෙනුන එකයි දෙකම කලේ ඇහෙන්නේ නේද? එතකොට ඔය දෙකම ඇහෙන් ඇදලා දුන්න නිකන් චිත්‍රයක් වගේ නේද? සටහන් මාත්‍රයක්, වර්ණ සටහන් මාත්‍රයක් විතරයි නේද? හරි. ඔන්න ඔක තමයි විපාක මට්ටම කියන්නේ. හරිද? දැන් ඒක ගැන ඒ චක්කු විඥානේ නිරුද්ධ වෙනකොට ඒක උදව් කරගෙන පහළ වෙනවා මනෝ විඥාන. මනසෙන් තමයි දැනගන්නේ උක පොතක් කියලා හරි ගෝතලයක් කියලා හරි. නේද? ඒ ජාති දෙකක් දැනගන්නවානේ එකම සටහනක් දකින්නේ. එනට දැනගන්න ස්වභාවයේ පොතක් කියලා දැනගන්නවා වතුර බෝතලයක් කියලා දැනගන්නවා. නේද? දැන් ඒ දැනගන්නේ මොකෙන්ද? මනෝ විඥාන. ඒකට කියනවා මනෝ විඥාන සිත. ඉස්සෙල්ලා තිබුණේ චක්කු විඥාන සිත. දැන් මනෝ විඥාන සිත. දැන් එතකොට දැන් මනෝ විඥානේ හට ගන්නකොට චක්කු විඥානේ තියනවද? ඒක නිරුද්ධ වෙලා ඉවරයි. විඥාන දෙකකට එකට ඉන්න බැහැ. චක්කු විඥානේ නිරුද්ධ වෙලාමයි ඒක ගැන හිතන මනෝ විඥානේ පහළ වෙන්නේ. හරිද? දැන් ඔන්න පැහැදිලිද චක්කු විඥානය මොකක්ද? කර්මයක්ද විපාකයක්ද? විපාකය. ඒක ගැන හිතන මනෝ විඥානය කර්ම. ඒ කියන්නේ අලුතෙන් සකස් කරපු දෙයක්. නේද? ඔව්. ඔයි පටිච්ච සම්පන්න ගතියක් තියෙනවා. දැන් මේ ලෝකයාට සිද්ධ වෙන දේ තමයි මේ කියන්නේ. පටිච්ච සම්පදාය දන්නේ නැහැ කියලා හිතා. අහලා නැහැ, ධර්මයක් අහලා නැහැ. එන්නත් දැන් මෙතන බෝතලේ තියෙනවා කියලා දැනගන්නකොට මොකද්ද සාමාන්‍යයෙන් සිද්ධ වෙලා තියෙන්නේ? චක්කු විඥානයක් පහළ වෙලා ඒක නැති වුණා. චක්කු විඥානේ පහළ වුණේ මොකටද? වර්ණ සංඛනක් කරන්න. ඊළඟට මනෝ විඥානයක් පහළ වුණා බෝතලයක් කියලා දැනගන්න, වතුර බෝතලයක් කියලා දැනගන්න නේද? ඒක දැන් තියනවද? ඒකත් නේද? දැන් පොත දකින්නකොට ඒ බෝතලේ මනෝ විඥානය තියනවද? නැහැ. නිරුද්ධ වුණා නේද? දැන් ඇති වෙන හිත නිරුද්ධ වෙලා නේද? එහෙනම් මොනවද රස කරනවා කියන්නේ? නිරුද්ධ වෙලා. කර්මයක් කළා තමයි ඒක කර්ම රස වෙනවා කියන්නේ. ඒ ගැනම හිතන්නේ නැහැ නේ? දැන් බෝතලේ ගැන හිතලා ඉවරයි, පොත ගැන හිතනකොට. නේද? බෝතලේ ගැන හිතපු කර්මයට මොකද වෙලාද? නිරුද්ධ. මේ නිරුද්ධ වුණා නම් අපිට ප්‍රශ්නයක්
නැහැ.
කර්මය නෙමෙයිද නිරුද්ධ වෙන්නේ? කර්මය කියේ මොකද්ද? චේතනාව නේද? චේතනාව තාම
තියෙනවා.
නිරුද්ධ වෙලා නම් ආයෙත් තියෙනවා කියන්න ඕනද? නිරුද්ධ වෙලා තියෙනා නෙමෙයි නිරුද්ධ වුණා. ඇයි මේ තියෙනවා කියන්නේ? කරන්නේ දෙන්න බෑ. ඒක තමයි මම අහන්නේ කොහොමද ඉතුරු වෙන්නේ? බෝතලේ කියලා හිතපු හිත දැන් තියනවද?
නැහැ.
ඉතුරුක් කරලාද නිරුද්ධ වුනේ? ඉතුරු නැතුවම නිරුද්ධ වුණා. බෝතලයක් දැක්කා කියන හිතේ පොඩ්ඩක් හරි දැන් ඉතුරු වෙලා තියනවද?
නෑ.
මේ හිත කොච්චර කාලයක් තිබුණද ඒක? චිත්තක්ෂණයකට වඩා හිතකට තියෙන්න බෑනේ. පුළුවන් හිතුත් තියනවද? බෑනේ. හිතක් තියෙන්නේ චිත්තක්ෂණෙම. ඒ චිත්තක්ෂණේ ඉවර වෙනකොට ඒ හිත නිරුද්ධයි. පෙර නොතිබීම හටගත්තා. ඉතුරු නැතුව එන මොනවාද ඉතුරු නැන්නේ? ඇත්ත දන්නේ නැති වෙන්න පුළුවන්. මොනවද දැන් ඇත්ත දන්නේ නැති හැටි ඉතුරු වුණේ මොනවද? ඔව් දැන් ඔන්න බෝතලේ ගැන අපිට හිතන්න පුළුවන් නේද? බෝතලේ නම් ඉච්චර ගණන් ගන්නෑ මේ. පොතක් දැක්ක ගමන් ඔන්න දැන් මම දැන් ළඟ ඉන්න එක්කෙනා දැක්කේ නැහැ, මම විතරයි දැක්කේ. දැන් මොකද හිතන්නේ ළඟ ඉන්න එක්කෙනාට කියනවා? අනාලුත් පොතක් ගෙනහැලා. මම රහසින් කියනවා පොතක් ගෙනහැලා. කියන්න හිතෙනවා නේද? ඒ දැන් හිතපු දේ වචනෙට පෙරලන්නත් පුළුවන්. දැන් හිතපු එකට කියනවා චිත්ත සංකාර. කියනකොට වචී සංස්කාර ගන්නකොට කාය සංස්කාර. දැන් දුවගෙන ඉන්න එකයි පොරකන්න නේද? නැති වුණොත් කියන දැන් මොනවද? කාය සංස්කාර. දැන් පොත අරමුණු කරගෙන අන්න බලන්න, චිත්ත සංකාරත් කරනවා, වචී සංකාරත් කරනවා, කාය සංකාරත් කරනවා නේද? ඔය තුනටම හිත තමයි මුල් වෙන්නේ. එහෙනම් ඒක වචනයට පෙරලෙන්නත් පුළුවන්, කයින් කරන ක්‍රියාවකට පෙරලන්නත් පුළුවන් නේද? දැන් ළඟ ඉන්න එක්කෙනාට කිව්වොත් අන්න අලුත් බණ පොතක් ගෙනහැලා. වචී සංකාරයක්නේ. කිව්වා කියලා හිතන්න. දැන් දකින්නකොට ඒක දැකලා ඊළඟට කිව්වා. ඒ කියපු වචනේ තියනවද ගන්න එනකොට? කියපු එක නිරුද්ධයි නේ. නැත්තම් වෙන මොනවා හරි කියනකොට අරක කියනවද? මේ ඉවරයි නේ. වචනෙන් කරපු කර්මෙත් ඉවරයි. නිරුද්ධ වෙලා. නේද? වෙන දෙයක් කියනකොට අර කලින් කියපු එක තියනවද? ඒකත් ඉතුරු නැතුව නිරුද්ධ වෙලා නේද? නිරුද්ධ වුණා නම් අපට ප්‍රශ්නයක් නැහැ. ඇත්ත තත්ත්වේ නිරුද්ධ වෙලා කියන්නේ නම් රැස් කරගෙන කියලා. කර්ම රැස් කරගෙන කියලා නේද කියන්නේ? නිරුද්ධ වුණාට රැස් කරලා. හිතපු දේ ඉතුරු නැතුවම නිරුද්ධ. ඊළඟ හිත එනකොට මේ හිත නිරුද්ධ. නේද? කියපු දේ එහෙමම නිරුද්ධයි. ඉතුරු වෙලා නැහැනේ කියපු දේ. ආය ආය එහෙම නැහැනේ කියපු දේ නේ. ඈ? මම ගත්තේ නැහැ කියලා හිතන් දැන්. අර අර පොතක් තියනවා කියන එක ආයි කියන්නේ නැහැනේ. මේ පොතක් ගන්න එනකොට වෙන මොකක් හරි කියන්නේ. අර කියපු එක ඉවර නේ ඒක. අපි
දැන් බුද්ධිලේ කියලා අඳුරගත්තේ ඒක සරි අපි විසත්‍යයක් ඉතියේ තියාගෙන ඉතුරු වෙච්ච හින්දා නේද අපි බුද්ධිලේ කියලා මේ අඳුරගත්තේ.
හරි මොනවා හරි දැන් බෝතලේ කියලා අඳුරගන්න උදව් වුණා මොනවා හරි. පෙර අද්දකින් ටිකක් එකතු කරලා දැන් දැක්ක වර්ණ සටහනයි ඔය ටික එකතු කරලා සංස්කාරයක් කළා. නේද? බෝතලයක් තියනවා කියලා දැනගත්තා. පොතක් තියනවා කියලා දැනගත්තා. ඒ දැනගන්න හිත තමයි මනෝ විඥානය. ඒක දැන් එහෙමම නිරුද්ධ වෙනවනේ. නේද? ඊළඟට ඕක ගැන කතා කළා නම් ඒකත් එහෙමම නිරුද්ධ වෙනවා නේද? වචී කර්මය. පොත ගන්න ආවහම අරන් ගියාට පස්සේ දැන් ආයේ අර ගන්න ආපු කර්මය දැන් තියෙනවද? ගිහිල්ලා වාඩි වුණාට පස්සේ මේකත් ඉවරයි. කර්ම ටික නිරුද්ධ වෙනවා. චේතනා තමයි කර්ම වලට වත් උනේ. මේ චේතනා ටික තියෙනවද? ආයේ හිතන්නේ නැහැ මේක හිතලත් ඉවරයි කියලාත් ඉවරයි. දැන් අහන ප්‍රශ්නේ පැහැදිලිද? වෙන වෙනම කියන්න නැතුව ඒකට අදාළ එක විතරක්. දැන් අපි එහෙන් දැක්කා යම් කිසි වර්ණ සටහන. නේද? බෝතලයකට අදාළ සටහන වෙන්න පුළුවන්, පොතකට අදාළ සටහන වෙන්න පුළුවන්. නේද? ඒක කලේ මොකෙන්ද? චක්කුයින්. ඒක කර්මයක්ද විපාකයක්ද? විපාකයක්. නේද? ඔය සටහන දැකලා ඊළඟට ඕක ගැන හිතුවා. ඔය පෙන්නේ බෝතලයක්, වතුර බෝතලයක්. ඒක කලේ මොකෙන්ද? මනෝ විඤ්ඤාණය. ඒක කර්මයක්ද විපාකයක්ද? අන්න අර බණ පොතක් තියනවා කියලා දැන් දැනගත්තා. පෙනුණා චක්කු විඤ්ඤාණය. ඊළඟට හිතෙන් දැනගත්තා ඔය පෙන්නේ අතන තියෙන බණ පොත. ඒක දැනගත්තේ මොකෙන්ද? චක්කු විඤ්ඤාණයෙන්ද මනෝ විඤ්ඤාණයෙන්ද? මනෝ විඤ්ඤාණය. ඒක කර්මයක්ද විපාකයක්ද? කර්මය. නේද? දැන් අපි ඉස්සෙල්ලා ඔන්න තව සැරයක් කරමුක කර්මී. කර්ම කරන්න ආසයි නේ. ඔන්න දැන් මොකද්ද දැන් කරන කර්මේ? බෝතලයක් තියනවා කියලා දැනගන්න. නේද? එළියේ මෙතන බෝතලයක් තියෙනවා. නේද? Taman ළඟ නෙමෙයි. මේ ටිකක් දුරක තියෙනවා වතුර බෝතලයක්. නේද? දැන් ඔන්න මනෝ මනසෙන් කළා නේද කර්මය? ඕන්න ළඟ එක්කෙනාට කියන්න අන්න බෝතලයක් තියෙනවා. ඌ වචනෙනුත් කළා නේද කර්මය? හරි? අපි යතක් කෙල්ලුවා නම් ඒක කයින් කරන කර්මය. අපි හිතමු උළුක හැරෙව්වා අනිත් එක්කෙනාට කියන්න. ඒතොර කයින් ක්‍රියාවකටත් හැරෙව්වනේ. නේද? හිතෙනුත් කර්මයක් කළා, වචනෙනුත් කර්මයක් කළා, කයනුත් කර්මයක් කළා. නේද? දැන් මොකද්ද පේන්නේ? පොතක්. දැන් පොතක් පේනවා කියලා ඔන්න හිතෙන් කර්මයක් කළා නේ. බණ පොතක් අතන තියෙනවා. ළඟ එක්කෙනාට කියනවා අන්න අන්න බණ පොතක් තියෙනවා. වචී කර්මයකුත් කළා. නේද? ඒක කියන්න ඔළුවත් හැරෙවන්නේ. කාය කර්මයකුත් කළා. නේද? කළා නේද? දැන් මේ පොත ගැන කර්ම ටික කරනකොට බෝතලේ ගැන කරපු කර්ම ටික තියෙනවද? මේ ටික නිරුද්ධ වෙයි. පොත ගැන කර්ම ටික කළා. ආයි බෝතලේ දකින්නවා කියලා හිතන්න. දැන් පොත ගැන කරපු කර්ම ටික දැන් තියෙනවද? නැහැ. නැහැ. දැන් බෝතලේ ගැන කර්ම අලුතෙන් කරනවා. නේද? එතකොට අර ටික ඉවරයි නේද? කර්ම කළා. දැන් කර්ම රැස් වුණා කියලා කියනවා නේ. ඇත්තට වෙලා තියෙන්නේ කර්ම ටික නිරුද්ධ වෙනවා. නිරුද්ධ වුණා එකට මොකද රැස් වුණා කියන්නේ?
එහෙම නිරුද්ධ වෙන්නේ ඉතින් මේක ආයතන.
ඒක තමයි. දැන් මේ නිරුද්ධ වුණානේ ඒ ටික දැන් නැහැ නේ. බෝතලේ දැක්ක එක දැන් නෑ. බෝතලේ බෝතලයක් තියෙනවා කියපු එකක් දැන් නෑ. වචන ටිකක් ඉවරයි. ඒ සද්ද දැන් නෑ. තියනවද? ඒ සද්ද තියනවද මනසේ? කතා කරපු සද්ද මනසේ තියනවද?
නැස අපි ආයතන කැට ගහන වලේ ඒක දැක්ක පමණක් නම් එතන ඉවරයි නෝ. ඒක දැක්ක විතරක් නැතුව අනිත් ආයතනත් එක කැට ගහන කොට අනිත් ආයතන
නිරුද්ධ
නැවත නැවතම ආපහු ඒකම ඒකම ආපහු. මම ඔය කියන ඒවයි මං අහන ප්‍රශ්නෙට උත්තරේ තියනවද? තමන්ගෙන් මහ මං අහපු ප්‍රශ්නේ මොකද්ද? නිරුද්ධ වුණාද රස් කළාද? රස් කළා නම් තියෙන්නේ එපයි. දැන් කියපු වචන ටික තියනවද දැන්?
නිරුද්ධයි.
නිරුද්ධ. හිතකු ඒ හිත් ටික තියනවද දැන්?
නිරුද්ධ.
ඒවත් නිරුද්ධ. අර ඔළුව කරකෙව්වා කියලා කාය කර්මය දැන් තියනවාද?
නෑ
ඒකත් නෙවෙයි. ඒකත් නෙවෙයි. ඒකත් ඉවරයි නේ. පොත ගත්ත පොත නම් ඇති. ගන්න හිතුව. ඈ? දැන් ගන්නවට පොත හම්බුන්නේ නැත්නම් එතකොට පොත තියෙනවා. ඈ? කෙලස් කෙලස් නා මම නිරුද්ධ වුණා. ඒ ආයය හින්දා කිනකොට ආය අලුත් කර්මයක්. මං අහන්නේ දැන් කරපු කර්මය. අලුතෙන් අනාගතේ කරන කර්ම නෙමෙයි. කරපු කර්ම
ටික. ඒ නිරුද්ධයි අලුත් කර්මයක් ඇති.
අන දැන් තේරුම් ගන්න දෙයක් තියෙනා නේද? මොකද්ද ඔය පටලැවිල්ලක් තියෙනා නේද? ඒ පුරාණ කර්මින අතීතේනේ. දැන් අතීතේ අපිට වැඩක් නැහැ. පුරාණේ ඉවරයි. පුරාණේ ආපහු එන්නේ නැහැ. අතීතේ ගෙවිලා ඉවරයි. අනිත්‍යමානි කියන්නේ අනාගතේ නේ. පුරාණේ කියන්නේ ඒක තමයි මම අහන්නේ. කර්ම වලට හැරිලා කියලා අහලා තියෙනවා. කර්ම රැස් වෙනවා කියලා අහලා තියෙනවා. කෝදෙන් රැස් වුණාද කියලා? නිරුද්ධ වෙලා කියලාත් අහලා තියෙනවා. නිරුද්ධ වුණා කියන එක අත්දකින්නත් පුළුවන්. ඉස්සෙල්ලා කියපු එක දැන් නැහැ. මොකක්ද නොදන්නේ? ඉතින් නිරුද්ධයි කියලා දන්නේ නැද්ද? මං කියපු අර ඊයේ කියපු ටික තාම තියෙනවා කියලා ඉතුරු කරන් ඉන්නවද? වචන ටික තියෙනවා. වචී කර්ම එකක්වත් ඉතුරු වෙනවද? චිත්ත කර්ම ඉතුරු වෙනවද? කයින් කරපු ඒවා ඉතුරු වෙනවද? මොකුත් නැහැ. මොකුත් නැත්නම් දැන් කරන්න දෙයක් නැහැ. දැන් කොහෙද දැන් වැරද්ද තියෙන්නේ? වැරද්ද මොකද්ද කියලා දන්නේ නැතු ඉතින් වැරද්ද තියෙන්නේ කොහෙද කියලා කියන්නේ කොහොමද? රස් කළා කියන්නේ මොකද්ද? ලවක හොඳට තේරුම් ගන්න ඕන නැත්නම් මේ දර්ශනෙට එන්න බෑ. විපාකයක් නම් ඇවිල්ලා තියෙනවා.
උපාදානීය වෙලා
ඒක තේනවා ගන්නට එනවා කියන මට්ටම විපාක. එතකොට දැන් දැන් මේක පේනවා කියනකොට දැන් විපාකේ කර්මයේ හොඳට අඳුර ගන්න ඕනේ. විපාකය කියන්නේ මොකද්ද? පේන මට්ටම. පේන මට්ටම කියන්නේ ඇහත් තියෙන හින්දානේ පේන්නේ.
මේ
සමහරු පේන්නේ නැති හින්දා ඔබට තව කණ්ණාඩියකුත් එකතු කරගෙන තියෙනවා. ඔක්කොම හදාගෙන තියෙන හින්දානේ දැන් මොකද්ද ඔය පෙනුනේ? නේද? මේ තේින මට්ටමකට ඇහක් හදාගෙන තියෙන හින්දා නේද පෙනුනේ? ඇහක් හදාගෙන තියෙන හින්දා නේද පෙනුනේ? අපිට හිතන්නේ ඇහක් තියෙන හින්දා පෙනුනා කියලා. ඇහක් හදාගෙන තියෙනවා. ඒ ඇහෙන් උපකරණයක් හදාගත්තා. අපිට බණක් අහන්න ඕන නම් එක්ක රේඩියෝ එකක් දාන්න ඕනේ. මෙතන රේඩියෝ එක නැත්තම් බණ අහන්න පුළුවන් නේද? බෑ. රේඩියෝ එකක් කොහෙන් හරි හොයාගන්න ඕනේ. ඒ වගේ තමයි ඇහක් හදාගත්තොත් තමයි දකින්න. දැන් ඇහක් Taman හදාගෙන ඉන්න හින්දා තමයි ඔන්න පේන්නේ. එතකොට මේ හදාගත්තු ඇහි හැකියාවක් තමයි එකෙන් වර්ණ සටහනක් හදලා පෙන්නන්නේ. ඒ ඇහෙන් වර්ණ සටහනක් ඇහි හැකියාව අනුව වර්ණ සටහනක් හදලා දෙනවා. සමහරු එක්කෙනෙක් දෙන්නෙක් ඉන්න පුළුවන් වර්ණ හරියට පේන්නේ නැහැ. ඒක කලර් ලයින් කියන්නේ නේද? ඒ යාගේ ඇහැ හදලා දෙන වර්ණ සටහනේ තව කෙනෙක්ගේ ඇහැ හදලා දෙන වර්ණ සටහනේ වෙනසක් දැන් සමහරුන්ට මේ අකුරු කියවන්න පුළුවන් සමහරකට බැහැ ඒතර ඒ වර්ණ සටහනේ වෙනසක් තියෙනවා නේද ඇහැ හදලා දෙන ඇහැ උපද්දලා දෙන වර්ණ සටහන හරි එතකොට ඒක විපාක මට්ටමක් විතරයි. මොකද පෙර කර්මයකට අදාළවයි ওই මට්ටමේ ඇහැක් හදාගත්තේ. මනුස්ස ඇහැක් කියන එක හැදුනේ මනුස්ස ඇහැක් හදන්න කර්මය යෙදිලා නේද? නැත්තම් සමහරවිට සත්ත්වයේ ඇහැක් වෙන්න පුළුවන්, බල්ලෙක්ගේ ඇහැක් වෙන්න පුළුවන්, පෙරේතේගේ ඇහැක් වෙන්න පුළුවන්. මං කිය පොත් එකතු කරගෙන තියාගෙන මැරුණොත් ඊළඟ සැරේ හදාගන්න පුළුවන් ඒ මට්ටමේ ඇහැ. කැමති නම් තියාගන්න. නැත්නම් ඊළඟ සතියේ ගෙනෙලා ධර්ම දානය කරගන්න. එතකොට අපි ඔන්න ගිය සැරේ කොයිලා හැරි මැරෙනකොට යන්තම් මොකද්ද වේලාවකට කුසලයක් කරමුණු වෙලා තියෙනවා. මනුස්ස හැක් හදාගන්න. නේ? මනුස්ස ප්‍රතිසන්දියක් දෙන්න මට මේක කරමුණු වුණා හින්දානේ දැන් මනුස්සක වෙලා ඉන්නේ. මනුස්ස හැක් හදාගෙන තියෙන්නේ. එතකොට ඒ හදාගත්තු ඇහෙන් උපද්දන වර්ණ සතහන් තමයි දැන් දැක්කේ. මේ ඒකයි ඕක විපාක මට්ටමක් කියන්නේ. දැන් ඒ දැකපු එකේ පොතක් තියනවද බෝතලයක් තියනවද? නැහැ. වර්ණ සතහන කරන් දුන්නා. වර්ණ සතහන දකින්න ඇහැ හදාගෙන තියෙන හින්දා ඒකෙන් වර්ණ සතහන අරන් දුන්නා. ඒක විපාකයක්. හරි. දැන් ඊළඟට මොකද කළේ? අපිට නිකන් ඉන්න බෑනේ ඒකට අදාළව දැන් හිතනවා. හිතුවා අන්න බෝතලයක් කියලා හිතුවා පොතක් බණ පොතක් කියලා හිතුවා. නේද? දැන් ඒක කළේ චක්කු විඥානෙ නෙමෙයිනේ. මනෝ. නේද? දැන් ඒක කර්මයක් වුණාට ඒ හිතපු හිතත් එහෙම්මම නිරුද්ධ වෙනව නේද? ඒකත් චිත්තක්ෂණයයි නේද? චිත්තක්ෂණයකට වඩා ඔබ තියන්නේ හිතතව තියෙන කාලේ නේද? එහෙමම නිරුද්ධයි. තව එකක් ගැන හිතනකොට දැන් අරට නිමෙයි. දැන් අලුත් හිතක් ඇදලා තියෙනවා. නේද? එතකොට මේ පොතක් හරි බෝතලයක් හරි කියලා එළියේ තියනවා කියලා හිතපු එක රැස් වෙන කර්මයක් උනේ කොහොමද කියන එක තමයි දැන් අවබෝධ කරගන්න. නෑ, දෙකින් දෙකට හිතන්න ඕනේ. අපි ඊට පස්සේ වෙන මොනවා හරි වෙන වැඩ. එතකොට කර්ම රැස්ුන් නැද්ද? ඒ රැස් වෙලා ඇයි රැස් වුණා කියන්නේ? දැන් අපි කර්මයක් රැස් වුණා කියන්නේ අපි තව පැත්තකින් බලමුකෝ. විපාක දෙන්න හැකියාවක් තියෙන්න ඕන නේද? විපාක දෙන එක තේරුම් ගන්න ලේසිම තැන තමයි මැරෙන මොහොත. මැරෙන මොහොතට යන්න ඕන. ඔන්න දැන් මැරෙන මොහොත කියලා හිතන්න. ඔන්න කවුරු හරි කියනවා එහෙනම් වතුර බෝතලයක්. මැරෙන මොහොතේ කන් මේ ඇස් පේන කණ ඇහෙනවා. තව කෙනෙක් කතා වෙනවා එහෙනම් බණ පොත. හොඳ වෙන්නත් පුළුවන් නරක වෙන්නත් පුළුවන් මං කියවි. බණ පොතක් කියනකොට ඔන්න දැන් හිතට මොකද්ද පේන්නේ? පොතක් මෙහිලා පේයි නේද? වතුර බෝතලයක් කියලා සද්ද ඇහෙනකොට වතුර බෝතලයක් මෙහිලා පේයි නේද? අන්න ඒ පේන්න හැකියාවක් තියනා නේද? ඒ පේන්නේ මොකද්ද? මේ දැන් අද්දකපු එක නේද පේන්නේ? ඔය එළියේ තියෙනවා කියපු එක නේද දැන් පේන්නේ?
මොකතරම් පේන්නේ?
ඔන්න ඕක තමයි මේ විපාක දෙන්න හැකියාව. අර උනේ සද්දයක් විතරයි. කවුරු හරි කතා කරන එකක් විතරයි. අපිට පේනවා රූපය. මනසට පේනවා. නේද? දැන් ඒ බණ පොත මැවිලා ඔන්න දැන් හිතට පේනවා. දැන් යන්න ඔන්න ටිකට් කපන්න ළඟයි දැන්. මේ ශරීරයෙන් එහාට පණින්න අන්තිම මොහොත. දැන් පොත කවුද කියන බණ පොතක් ඔන්න මතක් වෙනවා. අනේ මං අර ගොඩ ගහගෙන තිබ්බ නේද ඒක කියවන්න බැරි වුණා නේද? ඔන්න දැන් එනවා දිගට එනවා. ඕක කියවන්න ඕන කියනකොටම ඉවරයි. මොකක් වෙයිද කියලා දන්නවනේ නේ? මගේ බණ පොත මං අර අර ගිහින් දුන්නානේ තව එක්කෙනෙක්ට කියවන්න. අනේ කොච්චර දෙයක්ද. එහෙම මතක් වුණොත් බලමු ඊළඟ සතියවත් ගෙයිද කියලා. දැන් අපි ආවේ අපේ කතාවට. මොකද දැන් ඔන්න මැරෙන මොහොතේ ඇහෙන්නේ බණ පොත හරි බෝතලේද? මම අපි ඊට කලින් උනේ මේ සිද්ධියගෙන මෙතන පොතක් තියනා දැක්කා, වතුර බෝතලයක් තියනා දැක්කා නේද? දැන් අර සද්දේ එනකොට අපට අර වගේ දෙයක් හිතට පෙන්වීමේ හැකියාවක් ඉතුරු කරලා නේද? අන්න ඕක තමයි රැස්තරගෙන හිටියා කියන්නේ. ඒ රැස්තරපු එකේ විපාකයක් නේද? නිමිත්තක් හදලා දුන්නා දැන් ඊළඟට ඊළඟ තැනට යන්න. නිමිති තමයි ඔය පෙන්නේ. ඒ නිමිත්ත හැදුවේ කොයි වෙලාවේද? දැන් මරණ මොහොතේ ඒක පේනවා. හැබැයි පේන්නේ නිකන් නෙමෙයි, කලින් හදලා ඉතුරු කරගත්තු හින්දානේ. අන්නේ ඉතුරු කර ගැනීමේ ස්වභාවයක තමයි අර කර්මය රැස් වුණා කියන්නේ. හරි? මේක දකින දැනගන්න හිත එහෙමම නිරුද්ධ වුණා. දැන් ඔය සද්දේනකොට මොකද්ද හිතෙන්නේ? බල්ලේ දුරනවා. අර එහා පැත්තේ බල්ලව මතක් වෙනවා. ඇහුනේ සද්දයක්ද බල්ලෙක්ද? සද්දයක්. බල්ලෙක්ගේ රූපයක් පෙන්නේ කොහොමද? ආයේ හිතක් හිත හරි දක්ෂයි. හරි ඉක්මනට හදලා දෙනවා බල්ලෙක්. ඈ පරණ කුරුද්දට. ඇහුණ සද්දෙට හිතේ එකතු කරලා දාලා දීපු ටිකෙන් සකස් කරලා පෙන්නලත් ඉවරයි. චිත්‍රපටිය පෙන්නලා ඉවරයි. එතකොට ඒ හැකියාව තියෙනකොට දැන් ඔන්න බලන්න, සද්දේ ඇහුණා බල්ලෙක් කියලා දැනගත්තා. නේද? දැන් ඕක හිත ඇතුලේ කරපු වැඩක් නේද?
හිත ඇතුලේ පරණ
දැන් අලුතෙන් හිතක් හැදුවනේ බල්ලෙක් කියලා දැනගන්න නේද? ඒ හිතේ හැදුන එක එළිය බල්ලෙකුට අයිතිද, අදාළද? නැහැ. අපි හිතමු සද්දේ නම් බල්ලට අදාළ ඇති. ඒ මට්ටම අල්ලන්න අමාරු නම් එහෙම හිතන්නකො. සද්දේලියෙන් ආවා. දැන් හිත දෙකපු බල්ලා. ඌ අදාළද එළියේ ඉන්න බල්ලා? තනිකරම මනසෙන් සකස් කරපු බල්ලෙක් නේද දැක්කේ? දැන් මං කිව්වොත් එහෙම, දැන් මේ කිව්වට පිළිගන්නේ නැත්නම් දැන් මං කිව්වොත් හරි ඒ බල්ලව දැන් කොළේක අඳින්න බලන්න හිත දැක්ක බල්ලා. එකම බල්ලා අඳීද ගැට්ටිය? අමාරු ගෙදර ඉන්න බල්ලෝ අඳී, අමාරු පාරේ ඉන්න බල්ලෝ අඳී, ඈ බූල්ලක් කෙරෙන බල්ලෝ අඳී, අර කනාටු වෙච්ච තුවාල තියෙන බල්ලෝ, නපුරු බල්ලෝ අඳී, හත hina වෙලා ඉන්න බල්ලෝ අඳී, එහෙමත් ඉන්නානේ. දැන් අර මෙතන අර හරකෙක් ඉන්නා hina වෙවි එනවා. අමාරුට දෙන්නේ නැහැ, මට අනින්න එනවා බයයි. කියන්න බැහැ මිනිත් දන්නේ නැහැ. එනකට බොහොම සැරෙන් නෙමෙයි. දැන් නැතන හිතන්න තියෙන්නේ හිතේ හිතට පෙන්නපු බල්ලමද එළියේ ඉන්නේ?
නෑ.
ඌ වෙන්න නම් බෑ.
සෑ
එතකොට විඥානය හිතයි.
විඥානේ සෝත විඥානි සද්දේ දැනගත්තේ. බල්ලව පෙන්වීම මොන විඥානේද? මනෝ විඥානේ. දැන් ඔය ඒ සද්දට අදාළ බල්ලෙක් පෙන්නන ගතිය තමයි අර දැන් නිමිති ඉතුරු වෙලා ඒ සද්දක සම්බන්ධ කරන්න අපිට රූපයක් තියෙනවා. වෙනවා. ඒ රූපේ අපි පෙන්නන්නේ නිකන් නෙමෙයි. ඒක එළියේ තියෙනවා කියන මට්ටමේ. සමහර විට ඔය ඉන්න බල්ලා නෙමෙයි දැන් හිතට පේන්නේ. ඕක ඇහිලා මතක් වෙන්නේ ගෙදර ඉන්න බල්ලා. බල්ලට ගහලා පැන්නුවා මතක් වෙන්නත් පුළුවන් කැමරියෙන් තුන මතක් වෙන්න පුළුවන් නේද? ඔය මතක් වීමට නේද අපිට ඊළඟ උපත දෙන්නේ? තේරුණා? මේ මතක් වීමක් නෙමෙයි. දැන් ඒ බල්ලව අන්තිමට අත්දැකපු එක නේද දැන් මතක් වෙන්නේ? රූපුවට හිතට කාවැදුන එක නේද මතක් වෙන්නේ? අමාරයට ඕ බල්ලා පුරනකොටම අර වාහනයකට හැප්පුණ බල්ලෙක් මතක් වෙන්න පුළුවන්. ඒක නේද ඇත්ත තත්ත්වය. කපාරට සිහි වෙන්නේ බල්ලෙක් කියනකොටම බල්ලට අදාළ අර අපේ අර එකතු වෙලා තියෙන ගතියක් නේද මතක් වෙන්නේ. දැන් එහෙම මතක් වෙන්නේ රැස් කරපු ස්වභාවයක් හින්දා නේද? සිහි වෙන්නේ රස්කලේ නැත්තම් මේ අහක යන සද්දයකට අපිට අර අරහි ඉන්න බල්ලෙක් මතක් වෙයි. මොකද්ද දෙයක් තියනා නේද? ඔබ හිතන්න ඕන. කොහොමද ඕක වෙන්නේ?
සර තුනම දැන් එකින් එකට නැති වෙලා යනවා නම් ඊට පස්සේ ඒක
දැන් අර අර මුරපු සද්දේ දැන් තියනවද? ඒක තියලා ඉවරයි. හැබැයි අපිට මතක් වුණ එක ගැන අපිට දිගින් දිගට යන්න පුළුවන්. බල්ලෙක්ව සිහි වුණ ගමන් මේ බල්ලා නෙමෙයි අපි හිතේ තියෙන බල්ලා තමයි දැන් වැඩ කරන්නේ.
හිත කියන්නේ විඤ්ඤාණය නෑනේ. විඤ්ඤාණය
නෙමෙයි ඒක වෙන මනෝ විඤ්ඤාණය. මනසටනේ සිහි වෙන්නේ.
ආ ඒතර අර විඤ්ඤාණ තුන
දැන් මනසට සිහි වෙන්නේ ඇත්තටම අර කලින් ගිය සතියේ වාහනයකට බල්ලෙක් හැපෙනවා දැක්ක වෙන්න පුළුවන් නේද? ඒකත් නිරුද්ධයිනේ. එනකට අපිට මේ බල්ලා මතක් වෙනකොටම අරක මතක් වෙලා මම ඇවිල්ලා පේනවන්න බල්ලෙක් හැදුනා මැරුණා. දැන් ඕක පේන මට්ටම තමයි දැන් ඔතන ප්‍රශ්නේ තියෙන්නේ. නේද? මෙතන බල්ලෙක් දිරුවා කියලා දැනගන්න එක නෙමෙයි ඒකට අදාළව අපේ මේ එකතු කරගත්තු එකක් මතක් වෙලා ඒ මතක් වෙලා තියෙන්නේ රැස් කරපු එකක් නේ. අනෝකයි රැස් කරනවා කියන්නේ දැන් අතීතේ රැස් කරපු එකක්. අතීතේ නිරුද්ධ වුණාට අපි ඉතුරු කරගෙන තියෙන මොනවද ඕ ටිකක් ආයෙ මතක් කරගන්න. අන්න ඒව නේද ඔය දැන් කර්ම රැස් කරලා තියන්නේ. මම හොයා ගන්න ඕන ඒක උනේ කොහොමද? ඒක උනේ කොහොමද කියලා හොයාගත්තොත් අන්න මේ මොහොතින් ගන්නවත් රැස් කරන්න නැතුව ඉන්න පුළුවන්. දැන් නොදන්න ගමින්ද මෙච්චර කල් ඔහම රැස් කරලා තියෙන්නේ. ඒව නේ සිහි වෙන්නේ නේද? ඒ අර ඕක හරියට තෝර බේර ගත්තෝ අඩු ගානේ මේ මොහොතේ ඉඳලා රැස් නොකර ඉන්නවත් මොකක් හරි වැඩක් කරන්න පුළුවන් නේද? අන්න ඒ කරන වැඩේට කියනවා මාර්ගයේ වැඩනවා. හැබැයි මාර්ගයේ වැඩන්න දැනගන්නත් ඕන. ඕක දන්නේ නැතුව පුළුවන්ද මාර්ගයේ වැඩන්න? රැස් කරන එක නවත්තන්න ක්‍රියාපිළිවෙලනේ මාර්ගය කියන්නේ. අලුතෙන් ප්‍රශ්න කර ඉන්න ඕන නේද? එතකොට ඒකට වැඩ පිළිවෙලක් කරන්න නම් ඉස්සෙල්ලා මෙතන මොකද්ද තේරුම් ගන්න දෙයක් තියෙනවා. දර්ශනයක් ඇති කරගන්න ඕන. ඕක දර්ශනය ඇති කරගන්න තමයි බුදුදහම අහන්න ඕන නුවණින් විමසන්න ඕන. මොකද ධර්මයක් ඇති කාලෙක විතරයි ඕක කරන්න පුළුවන්. එතකොට ඔය වචන ගොඩ නෙමෙයි උපාදාන කළාද කෙලස් කළාද අරවා මේවා ලිස්ට් එකක් කියයි. ඕක කිව්වට මේ මේක තේරුම් ගන්න මේක කරද්ද බැයි නම් මාර්ගය වැඩෙන්නේ නැහැ. වචන ලිස්ට් එක කිව්වට අපි රැස් කර්ම රැස් කරනවා නේද? ඒක මේ රැස් කරන එක නවත්තන වැඩ පිළිවෙලක් නේ දැන් කෙරෙන්න ඕන මාර්ගය කියලා. නේද? තේරෙනා නේද මේ කියන්නේ?
ඒකට
කරන්නේ කොහොමද කියලා නෙමෙයි. රස්ුනේ කොහොමදවත් දන්නේ නැහැ නේද තාම. ඉතින් කොහොමද රස් කරන එක නවත්තන්නේ? චංගල රස්ලා ඒක ක්‍රියා කරන හැටි තමයි මේ දෙන්නේ.
ඒකට අර හිතේ තැන්පත් වෙලා තියෙනවනේ දැන් කොයි කෑ ගන්නවා. ඒ අන්න ඒ වගේ තැන්පත් වෙලා තියෙන දේ අයින්ට කරන්න. ඕක ඇයි අයින්ට කරන්න
ක්‍රමය ඉස්සෙල්ලා මේ මේ කරන එක නෙමෙයි. මේක උනේ කොහොමද කියලා තේරුම් ගන්න. ඔබ තේරුම් ගත්ත දවසට තමයි රස කරන එක නවත්තන්නේ. මම ආයේ මේක සිහි වෙලා ඒකෙන් පස්සේ දුවන්න හැකියාවක් ඉතුරු වුණේ ඇයි? ඕකනේ රස කරගත්තා කියන්නේ. නේද? බල්ලෙක්ගේ සද්දේ ඇහෙනකොට බල්ලෙක්ව සිහි වෙනවා. ඊට පස්සේ අන්න අපි එකතු කරගත්තු එකට දුවනවා පිටිපස්සේ. එකයි මරණ මොහොතේ මං කියන්නේ. බණ පොතක් කියනකොටම බණ පොතක් සිහි වෙනවා. ඒකට අදාළව අන්තිමට කරපු එක පස්සේ තමයි අර හිතේ කාවැදුන එක පස්සේ තමයි යන්නේ. අච්චර කියද්දී උක මං හොරෙන් ගොඩ ගහගෙන තියාගත්තද කාට හරි දුන්නාද? ඔබ ගැන හිත වැඩ කරන්න පුළුවන්. එතකොට ඒ හිත වැඩ කරන්න හැකියාවත් ඉතුරුුනේ ඇයි? ඉතුරුුන හින්දා මේ වගේ දෙකින් දිගට යන්නේ.
එතකොට මනෝවිඤ්ඤාණයෙන් වැඩ දෙකක් කරනවා. එකක් ගන්නවා, ඊට පස්සේ ආපහු එළියට වැඩ දෙකක් කරන මනෝවිඤ්ඤාණය.
ඔව්. ඒ කියන්නේ මනෝවිඤ්ඤාණයටත් පුළුවන් ద్వාරයක් හැටියට වැඩ කරන්නත් පුළුවන්. කර්ම රැස් කරන විදිහට වැඩ කරන්නත් පුළුවන්. වැඩ දෙකක් තියෙනවා.
දැන් එහෙන් දැක්කම
මූලික විඤ්ඤාණය, දැන් චක්කු විඤ්ඤාණය වගේ මනෝවිඤ්ඤාණයක් හටගන්නත් පුළුවන්. ඒක හැබැයි විපාක.
ඔයක තමයි වැඩ දෙකක්
කරන. දෙවෙනි වැඩේ තමයි මේ භයානක වැඩේ. හරි. කර්ම රැස් කරන නැහැ. ඒකයි අපි අඳුර ගන්න
ඕනේ. රූපේ දැක්ක රූපේ නිරුද්ධ වුණා. ඇහත් නිරුද්ධ වුණා. ඒ චක්කු විඥාන නිරුද්ධ වුණා. නමුත් මනෝ විඥානේ මෙතන
දැන් ඕකේ අපි ආයේ මූලික මට්ටමට ගියොත් දැන් මොකද්ද දැන් අඩුවක් තියනවා කියන එක තේරෙනවද? ඒක තේරෙන්නේ නැත්නම් මෙතනින් එහාට කතා කරලා වැඩක් නැහැ. මොකද ඉතුරු එක තේරුම් ගන්න බෑ. මම කලේ පුරෝගෙන මේ වතුර පුරවන්න හදන්නේ. ඒ තියෙන කලේ හිස්කලොත් තමයි. තමන් දන්න ටික අයින් කළොත් විතරයි ඉතුරු ටික වෙන්නේ. දැන් මෙතන දැන් තමන්ට නොතේරෙන දෙයක් මෙතන තියෙනවා කියලා හිතුනොත් විතරයි ඉතුරු ටික ගන්න පුළුවන්. නෑ නෑ ඕක මන් දන්නව නම් තව ගන්න දෙයක් නෑ. නෑ. ඒකයි මේ ප්‍රශ්න අහහම මේක තියා දෙන්නේ නැහැ. කරපු කර්ම හිතෙන් කළත් වචනෙන් කළත් ක්‍රියාවෙන් කළත් ඒවා දැන් නැහැ කියලා දන්නවා නේ. ඒවා ඉතුරු නැතුවම නිරුද්ධ වුණා. හිතපු හැම දෙයක්ම නිරුද්ධ වෙලා නේ. ඇත්ත තත්ත්වය වා නිරුද්ධ වෙලා. එහෙනම් මොකද්ද මේ රැස් කරනවා කියන්නේ?
විපාක
දෙන්නේ කියලා තමයි දැන් ගන්නේ. නෑ නෑ මේ ඔක්කොම නේද. නෑ විපාක දෙන්නේ කොහොමද රැස් වෙලා තියෙන්නේ? ඒ වගේ නිරුද්ධ වෙලා. ඒක රැස්ුනේ ඇයි කියලා තේරුම් ගන්න බැරි නම් Tamanට මාර්ගේ වඩන්න බෑ. ඔච්චර කතා කළත් වැඩක් නෑ. දන්නේ හදපු හිත ඔක්කොම නිරුද්ධ වෙනවා. දැන් තියෙනවද මේක කලින් හදපු හිත ටිකක්? දන්නේ අයියනේ මම දන්නවා. දැන් මේ මොහොතේ මොකක් හරි ගැන හිතනකොට මීට කලින් හිතපු එක හිතක්වත් තියෙනවද? නෑ. දැන් මේ මොහොතේ ඔබ කතා කරනකොට කලින් කතා කරපු එකක්වත් තියෙනවද? නිරුද්ධ. දන්නේ නැද්ද නිරුද්ධ වෙනකොට? හොඳටම දන්නවනේ නිරුද්ධ වෙනවා. නොදන්න කම හින්දා කොහොමද නිරුද්ධ වෙන බව නොදන්න කම හින්දා කියන්නේ මොකද? දැන් නිරුද්ධ වුණා කියලා නොදන්න කම කියලා කියන්න පුළුවන්. නිරුද්ධ වුණා බව දන්නවා. කතා කරපු එකක්වත් දැන් නැහැ. හිතපු එකක්වත් දැන් නැහැ. කරපු එකක්වත් දැන් නැහැ. නිරුද්ධ වෙනවා. මං හිතන්නේ ඕක නොදන්න කෙනෙක් ඉන්නවා කියලා.
ඒ අවබෝධය වෙන්නේ දැන්නේ.
මේ දැන් නෙමෙයි ඔයා ඊයේ කතා කරපු ඒවා එකක්වත් දැන් තියෙනවා.
හරි නැත්නම් මේවා මේ
මම නැති නාට කියලා දන්නවනේ නැති නැත කියලා
දැන් මේ මොහොතේ දිනේ කිය ඒකත් අවබෝධ වෙන්නේ.
මේ නෑ ඒක අවබෝධ වෙලා ගොඩක් කල්. ඊයේ කතා කරපුවා දැන් නෑ කියන එක මේ අලුත් අවබෝධයක් නෙමෙයි ඔබ දන්නවා. මේ මොහොතේ අවබෝධය. දැන් මේ නොදන්නේ කර්ම රැස් කරන බවයි නොදන්නේ. පෙරපු දේවල් නම් ඔක්කොම ඉවරයි කියලා දන්නවා. එහෙනම් ඔය විපාකෙ ඉන්නේ කොහොමද කියලායි නොදන්නේ. කර්ම රැස්ුනේ කොහොමද කියලායි නොදන්නේ. මේ කර්ම රැස්ුනේ කොහොමද කියලා දන්නේ නැතුව කොහොමද කර්ම රැස් කරන එක නවත්තන්නේ? ඒ වැඩ පිළිවෙලට යන්නේ කොහොමද? මාර්ගේ වඩන්නේ කොහොමද? මේ කර්ම රැස් යන්නේ කොහොමද කියලා දන්නේ නැතුව. මන්ට පුළුවන්කමක් ආවොත් මේ මොහොතේ කරන වැඩේ යෝග කර්ම රැස් වෙනවද රැස් නොවෙනවද කියන එක තේරුම් ගන්න පුළුවන් කෙනාට නේද මාර්ගේ වඩන්න පුළුවන්. ආ ඒක තමයි. රැස් නොවෙන මට්ටමට ආවොත් නේද මාර්ගයක් වඩනවා කියන්නේ. අපි මොනවද ධර්මයේ නා ත්‍රිපිටකේම කියෝ කියෝ හිටියත් කතා කර කර හිටියත් කරන්නේ කර්ම රැස් වෙන වැඩන්න. මාර්ගේ වැඩෙනවද? සතියෙන් හිටියත් බෑ. අන්න ඕක තමයි. ඔන්න ඕක තේරුම් ගත්තොත්. Taman නොදන්න ගම තේරුම් ගත්තොත් තමයි එතනින් එහාට යන්න පුළුවන්. මම එතනින් එහාට කියන්නේ නැත්තේ ඒක තාම තේරුම් ගත්තේ නැති නිසා. එකෙනා ඉතාලම තේරුම් ගත්තේ මට වෙන්නේ. Taman taama margaye dannae kiyana. තේරුම් ගත්ත දවසට තමයි මගේ කලේ පිරීලා තියෙනකන් වතුර දැම්මට වැඩක් නැහැ. මම දන්න ටිකටම කොහෙන් හරි ගලප ගන්නවා මිස කියන්නේ නැත්ද කියලා. දකින්න බෑ. බෝතලේ වතුර තියෙනවා කියලා දැනගත්තා. පවු රැස් කරන විදිහට හිතුවෙත් නැහැ, පින් රැස් කරන විදිහට හි.